මානම හි කම්පිලිබඳ පාලිමේන්තු සංසදයක් නවවැනි පාලිමේන්තු සඳහා ස්ථාපනය කිරීම සඳහා වූ රැස්වීමක් 2023 දෙසැම්බර් 7 වන බ්‍රහස්පතින්දා නම් අද දින අපරභාග 2ට කාර්යක සභා කාමර 6 දී පැවැත්වීමට නියමිත බව දන්වන අතර ඒ සඳහා සහභාගී වන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කාරුණිකව ආරාධනා කරනු කැමැත්තේ. ලිපිලේඛනාදී පිළිගැනීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2022 මුදල් වර්ෂය සඳහා පිගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළවෙනි කාණ්ඩයේ 36-37 කොටස් සහ සිව්වැනි කාණ්ඩයේ 16-17-18 කොටස් මම ඉදිරිපත් කරමි. සභානායක සමඟ
ගරු කථානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කෘත්‍යය යෝජනා කරමු.
අංක 2 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 53 කොටස, 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 46 කොටස සහ 9 කාණ්ඩයේ 35 කොටස සහ 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 33, 30, 33 හා 34 කොටස්, තෙවැනි කාණ්ඩයේ 16 කොටස සහ 9 කාණ්ඩයේ 18 කොටස මම ඉදිරිපත් කරමි.
අර කථානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කළ යුතුයි යෝජනා කරමු.
ලිපිලේඛනාදී පිළිගැනීම අධ්‍යාපන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සහ 139 වගන්තිය සමග කියවිය යුතු 27 එක වගන්තිය අර්ථයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව ශ්‍රී ලංකාවේ කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය, සිනමා හා රූපවාහිනී අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලද 2023 අප්‍රේල් 3 දින ඇති අංක 23, 26, 26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරක්ලන් නීමේ මම ඉදිරිපත් කරමි.
රජයේ දිනුම් කාර්යක සභාවේ දෙවැනි වාර්තාව කාර්යක සභාවේ සභාපති ගරු ලසන්ත අල්ලගේ වන්න මහතා.
ගරු කථානායකතුමනි, 2021 මුදල් වර්ෂය සඳහා රාජ්‍ය ආයතන පළාත් සභා, පළාත් පාලන ආයතන මූල්‍ය අනුකූලතාවය සහ මෙහෙයුම් කාර්යසාධනය පිළිබඳව මාර්ගගත තොරතුරු කළමනාකරණ පද්ධතිය මගින් සිදු කරන ලද ඇගීමට ලක් කර ලද රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපි 2021 වර්ෂයට අදාළවයි මේ වාර්තාව අපි ඉදිරිපත් කරන්නේ. අපි 2015 ඉඳන් සෑම වර්ෂයකම රාජ්‍ය ආයතන 840කම දත්ත පද්ධතිය සඳහා ඒ තොරතුරු ලබාගෙන ලකුණු ලබා දීලා ඒ ඇගීම් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විශේෂයෙන් පාර්ලිමේන්තුවට පැවරී තිබෙන මුදල් වගකීම් අනුව කාරක සභාව විසින් ඉටු කරන කාර්යභාරයේ ප්‍රධානතම වගකීමක් විදිහටයි අපි මේ කාර්යභාරය ඉටු කරනු ලබන්නේ. ඒ වගේම අපි 2022 වාර්තාව ලබන මාසෙදිත් අපි ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ඒ වගේම නියමිත පරිදි 2023 වාර්තාව 2024 වර්ෂයේදී ඒ ඉදිරිපත් කිරීමටත් අවශ්‍ය ප්‍රගතිය අපි ලබාගෙන තිබෙනවා කියන එක ඉතාමත් සතුටින් සඳහන් කරන්න ඕනේ. මේදී විශේෂයෙන්ම 2021 වර්ෂයේදී විශේෂිත වූ වියදම් එකකවලට අදාළව තිබෙන ආයතන අතුරින් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත්, පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයත්, ජාතික මුදල් පොලිස් කොමිෂමත් මූලික තැනට පත් වෙලා තිබෙනවා. අමාත්‍යාංශ අතරින් මුදල් අමාත්‍යාංශයත්, වරාය හා නාවික අමාත්‍යාංශයත්, වනජීවි සහ වනසංරක්ෂණ අමාත්‍යාංශයත්, රාජ්‍ය දෙපාර්තමේන්තුව අතරින් ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව ප්‍රධාන තැනකට ඇවිල්ලා තිබෙනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාල අතරින් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත්, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත්, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත්, පළාත් සභා අතරින් වයඹ පළාත් සභාවත් ප්‍රධාන ස්ථානවලට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ නිසා විශේෂයෙන්ම ගිණුම් ක්‍රියාවලියේදී මම හිතන්නේ රාජ්‍ය ආයතනවල විශාල ප්‍රගතියක් අද අත්පත් කරගන්න පුළුවන්කමක් ලැබිලා තිබෙනවා. මේකේ අඩුපාඩුකම් තිබෙනවා. දැන් මේ ලකුණු ලබා ගත්තත් මේ ආයතනවල යම් යම් අක්‍රමිකතා වංචා දූෂණ නැහැයි කියලා කියවෙන්නේ නැහැ. සිදු වෙනවා ඇති. නමුත් විශාල වශයෙන් ගිණුම් ක්‍රියාවලියේදී ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා වගේම කාර්යසාධන පැත්ත. දැන් අපි මේ ලබා දෙන මුදල් වලින් මේ ආයතන වලින් සිදුවන කාර්යසාධන මැනීම මේකෙන් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපි මේ වර්ෂයේ පටන් මේ ආයතන මගින් සිදුවෙන කාර්යසාධන පිළිබඳවත් අපි ඇගීමට ලක් කිරීමට කටයුතු කරනවා. ඉතින් මේ නිසා විශේෂයෙන්ම පාර්ලිමේන්තුවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවත් මුදල් අමාත්‍යාංශයත් විශේෂම පාර්ලිමේන්තුවේ තොරතුරු තාක්ෂණ ඒකකයට අපි විශේෂ ඉස්තුතියක් ප්‍රකාශ කරන්න ඕනේ මේ සඳහා ලබා දෙන සහයෝගයේ දායකත්වය පිළිබඳව.
සභානායකතුමා. Yes.
සභාපතිතුමා අත් වශයෙන් උනන්දු වෙලා වැඩ කරනවා. නමුත් එතුවා එන්න කලින් මේ සීනිබදු වංචාව බිලියන 16ක් ඒ කියන්නේ මිලියන 16000ක් වංචාව කර කිසිම තොරතුරක් නැහැ. ඒක එහෙම යට ගාලා. ඒක මම කියන්නේ. ඉතින් මේ 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 කමිටුලි වැඩක් නැහැනේ. නැ කෝපයි. ඉතින් කෝපා. ඉතින් මේ ඉතින් මේ මේක මේ ඇත්ත වශයෙන්ම මේ 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 ඇස් බැද්දුමක් කරන්නේ වාර්තා එනවා. අපි අඩුමත කරනවා. ආ
ගරු කථානායකතුමනි එකී වාර්තා මුද්‍රණය කළ තුයා යෝජනා කරමු. නැත්තම් මුද්‍රණය කරන්න හම්බ
වෙන්නේ. බන්දුරු ගුණවදන මැතිතුමා.
ගරු කථානායකතුමනි මේ එක එක් කාලවල වාර්ෂික වාර්තා එස්ටැබ්ලිෂ්මන්ට් කමිටියකට එනවා. ඒ ආවට පස්සේ තමයි මෙහාට එවන්නේ. ඒ වන වාර්තා ගරු සුසිල් ප්‍රේමජයන් තමාත්තුමත් ඒ කමිටුවේ සමාජිකයෙක් ලෙස සිටිනවා. මේ එවන විගණන වාර්තා මීට කලින් ආවේ අවුරුදු 5-6ක් ඉක්ුත් වෙච්ච ඒවා. එතකොට ඒවා පිළිබඳ කිසිදු වගකිව යුතු ඇමතිවරයෙකුත් නැහැ, නිලධාරිනුත් නැහැ. සියල්ල ඉවර වුණාට පස්සේ වන වාර්තාවක් එන්නේ. මේ කාලය තුළදී ඒ කමිටුව විසින් විශේෂ විධිවිධානයක් සලස්සලා 2015, 2016, 2017, 2018 මේ වර්ෂවල එකකවත් ගිණුම් වාර්තා නැතුව තිබුණේ. දැන් තමයි ආපහු 2022 වෙනකන් ගෙනල්ලා තියන්නේ කමිටුව විසින් බල කරලා කියලා යාවත් කාලීන කළා. ඒක නිසා මේ විව්වගතව තිබුණ විශාල අර්බුදයක් තමයි දැන් මේ විසඳගෙන ඉන්නේ. මූල්‍ය කළමනාකරණය හා විනය සම්බන්ධයෙන් විශේෂයෙන් 2015, 2016, 2017, 2018 කියන වර්ෂවල හුඟක් රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩලවල කිසිම වාර්තාවක් ඉදිරිපත් කළා නැහැ.
ඔව් අලගේවන මැතිතුමා.
මේ විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා කියපු කරුණ ඇත්ත. ඉතින් ඒකට අපිම තමා මේකට විසඳුම් හොයන්න ඕනේ. විපක්ෂයේ සහ අනුන් පක්ෂයේ දෙකොල්ලම එක්කව වෙලා දැන් පාර්ලිමේන්තුවේ මේ ගිණුම්කාරක සභාව සහ ව්‍යාපාර මේ පොදු ව්‍යාපාර කාරක සභාව විසින් ඉදිරිපත් කරන වාර්තා යම් යම් පියවරයන් දැන් ඇවිල්ලා තිබෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ වාර්තාවේ නිර්දේශයන් සම්බන්ධව විෂය භාර ඇමතිවරුන් විසින් සති 8ක් ඇතුළත පාර්ලිමේන්තුවට වාර්තා කරන්න ඕනේ. ඒක අපි දෙකොල්ලම එක්කව වෙලා ස්ථාවර නියෝග ශක්තිමත් කරලා අපි හදාගත්ත දෙයක්. ඉතින් දැන් අපි දෙකොල්ලම එක්කව වෙලා මේක මේ ඔබතුම කියන එක ඇත්ත. මේ කාරක සභාවලින් නිර්දේශ ලබා දෙනවා විතරයි. නමුත් යම් කිසි ආකාරයක නීතිමය වශයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්කමක් නැහැ. ඉතින් දැන් අපි දෙගොල්ලම එක්කහො වෙලා මේ සම්බන්ධව ස්ථාවර නියෝග ශක්තිමත් කිරීම තමයි අනිවාර්යම කළ යුතු වන්නේ. ඉතින් මේ නිසා විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා කියපුවා ඇත්ත. අපි ඉන්නේ එතන. ඒ වගේම සීනිබදු වංචාව සම්බන්ධව ගිණුම් කාරක සභාව විසින් විශේෂම අදාළ පොලිස් දෙපාර්තමේන්තුවටත් යොමු කරලා තිබෙනවා. අල්ලස් දෙපාර්තමේන්තුවටත් ඒ වගේම අපි සිහි කැඳවීමුත් ගිණුම් කාරක සභාව විසින් සිදු කරලා තිබෙනවා. ඉතින් අඛණ්ඩව මේ පිළිබඳව සිහි කැඳවීම සිද්ධ කරනවා. නමුත් අපට ලියුම් යමන්නේ මේ සම්බන්ධව විමර්ශන කටයුතු සිදු වෙමින් පවතිනවා කියන එකයි.
හරි. අධ්‍යාපන පිළිම දාංශික විද්‍යා අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව රාධාකෘෂ්ණන් මැතිතුමා.
Honorable Speaker, I present the report of the Sectoral Oversight Committee on Education, Annual Performance Report of the Department of Examination, Sri Lanka for the year 2022, Annual Performance Report of the Education Publication Department for the year 2022, and Annual Report of the National Education Commission for the year 2022, which was referred to the committee. I would like to say that today we are having the sectoral oversight committee about the reform. If anybody would like to participate in that, we are inviting. So anybody right. can come and participate today because the relevant officers are coming there today. Thank you.
Mahajanapetsam piliganniyama lasanta aligewanna mettuma.
ගරු කතානායකතුමනි, කඩවත නුවර පාර 145 ඒ ධර්ම ස්ථානයේ පදිංචි කේම් කටුලන්ද මහත්මියගෙන් ලැබුණු පෙස්සම ඉදිරිපත් කරනවා.
සම්පත් අතුකෝරළ මැතිතුමා. හැම්සන් පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ග සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන පසු සුමිත් උඩුකුඹුර මැතිතුමා. හැම්සන් හේෂා විතානගේ මැතිතුමා.
මහනුවර ගරු කතානායක
බුද්ධ ශාසනය මැතිතුමා.
ගරු කතානායකතුමනි, එක පුරාවිද්‍යාත්මක ස්ථාන 127 ඇමනුම ඉදිරිපත් කරනවා අංක 1 ලෙස. ආදෙක ඔව් වීදම් කර ඇති මුදල රුපියල් 114,38,955. ආ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, ගරු ඇමතුමාගෙන් දැනගන්න කැමති රතපුර දිස්ත්‍රික්කයේ ඔබතුමාගේ අර ලයිස්තුවේ 114 කියන තැන ආයතන ගොඩකටද එකකටද වීදම් කරලා තියෙන්නේ?
ගරු කතානායකතුමනි, ඒ මුදල විසිරුණු කියන්නේ මේ පුරාවස්තු පුරාවිද්‍යාත්මක ස්ථාන කීපයකට තමයි දීලා තියෙන්නේ, එක තැනකට නෙමෙයි. ඔබතුමාට අවශ්‍ය නම් ඒ එකත් අපි ඉදිරිපත් කරන්නම්.
ස්තුතිවන්ත වෙනවා. මම පළවෙනි අතුරු ප්‍රශ්න විදිහට අහනවා ඔබතුමාගෙන්, රතපුර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා වටිනාකමින් යුත් ප්‍රදේශ ගණනාවක් තියෙනවා. පහුගිය කාලේ විශාල ගැටලුවක් පැවතිච්ච ස්ථානයක් තමයි කූරගල පුදබිම. කූරගල පුදබිමට මම හිතන්නේ විශාල මුදලක් වෙන් කරලා සංවර්ධනය කළ දෙනවා. ඒ ගැන අපි ස්තුතිවන්ත වෙන ගමන් මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා රතපුර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා වටිනාකමින් යුත් බොහෝ ප්‍රදේශ මේ වෙනකොට එක් එක් ග්‍රහණයන්ට නතු වෙලා සමහර වෙලාවට මංකොල්ල කෑම් සිද්ධ වෙනවා. ඒ කියන්නේ කොල්ල කෑම් බවට පත් වෙලා තියෙනවා ඇස්පනා පිට. උදාහරණ වශයෙන් ඔබතුමාට කියන්න පුළුවන්. ඒ ආරක්ෂා කිරීමේ වැඩසටහන දැන් අපි දැක්කේ ඉපෙදා බලංගොඩ ප්‍රදේශයේ එම් පුරාවිද්‍යා වටිනාකමක් තියෙන ප්‍රදේශයක් මේ නිදන් ඔහුරුන්ගේ ග්‍රහණයට නතු වෙලා තිබුණා. නමුත් ඔබතුමාට විශේෂයෙන්ම කියන්නේ මේක අවසානයේදී සමහර වෙලාවට පොලිස් දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එකතු වෙලා මේක සාමාන්‍ය තත්ත්වයේ ස්ථානයක් බවට දීලි වෙලා අධිකරණයේ නොමග යවලේ නඩු වලින් නිදහස් වෙනවා. අන්නේ ඒ වෙනුවෙන් යම් කිසි පියවරක් ගත්තේ නැතුනොත් එහෙම හිතන ඔබතුමා අමාත්‍යවරු ඉදිරියේ මේක මම හිතන්නේ ඔබතුමාට දැනිලා ඇති. මේ වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්න අපිට වැඩසටහනක් තියෙද? මොකද අනිවාර්යයෙන්ම දෙකොල්ල එකතු වෙලා මොකද සිද්ධිය ගමේ ප්‍රදේශයේ ජනතාව හොයලා දුන්නට අධිකරණයේ රටට වෙනත් කාරණාවක් කරලා අධිකරණයෙන් නිදොස් වෙනවා.
අර කතානායකතුමනි, මේ වන විට අලුතෙන් එක පැත්තකින් නීති සම්පාදනය වෙන ඔය කියන කාරණාව සම්බන්ධයෙන්, ඒ වගේම අපි මේ වෙන ක්‍රමවේදයන් වෙනස් කරලීමෙන් මේ කටයුතු තවදුරටත් කාර්යක්ෂමව සහ විනිවිද භාවයකින් යුතුව කරන්නට කටයුතු සිද්ධ කරගෙන යනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමා කියපු ආකාරයට පුරාවිද්‍යාත්මක ස්ථාන දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ, ඒ කියන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ විනාශ වෙනවා ගරු කතානායකතුමනි, ඒක අපි දන්නවා. නමුත් එවැනි කටයුත්තකට මීට පස්සේ ඉඩ නොතියන්න අපි අලුතෙන් කටයුතු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කවුරු හරි බලහත්කාරයෙන් ඊයේ ගරු මන්ත්‍රීතුමාගෙන් කුත් කිව්වා මෙතන පන්සල් කඩන්න ඕනේ, ඒවට ඉඩ දෙන්නේ නැහැ. ඒවට නම් කොහෙත්ම ඉඩ දෙන්නේ
නැහැ. ගරු කතානායකතුමනි, මම දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතුමාගේ අහනවා. මෙතන මේ වෙනකොට රටේ බොහෝ විදියට කතා වෙනවා. මම ඔබතුමාත් පිළිතුරක් ලබා දුන්නා. අද වෙනකම් අපිට පුරාවිද්‍යා කොමසාරිස්වරයේ ස්ථිර වශයෙන් පත් කරන්න බැරි වෙලා තියෙනවා. ඔබතුමා ඒකට ප්‍රකාශයක් ලබා දුන්නා. ඒකට මේ ගැටලුව ගරු ඇමතුමනි, මේ රටේ පුරාවිද්‍යාත්මක ප්‍රදේශ ආරක්ෂා කිරීම සංරක්ෂණය කිරීම ඔබතුමා අපි ගරු කරන අමාත්‍යවරයෙකු ඉදිරියේ යම්කිසි වෙහෙසක් දරනවා කියන විශ්වාසය අපේ ගාව තියෙනවා. ඒ වුණාට අපි දැක්ක අතිගරු ජනාධිපතිතුමාගේ යම් ප්‍රකාශ ක්‍රියාකාරකම් හරහා පුරාවිද්‍යා වටිනාකම් තියෙන ප්‍රදේශ පුරාවිද්‍යාත්මක ස්ථාන නෙමෙයි එතුමාගේ අරමුණ වෙලා තියෙන රටේ ඩොලර් ප්‍රශ්නෙට උත්තර හොයන්න යම් කිසි විදියට මේවා බදු දීම හරි විකුණීම හරහා. මේ අතර අපිට පේන ඔබතුමා තනියෙන් මෙතන ගැටීමක් ඇතිවෙන් නොවෙන්න මේ ආරක්ෂා කරත් නමුත් විදායක විදිර ජතිකව ජනපත්තුමාගේ අරමුණ සාක්ෂත් කරගන්න යෑමේදී අපේ රටේ දෙන පුරාවිද්‍යාත්මක වටිනාකම යුත් ස්ථාන අහිම්වීමේ අවධානමක් තියෙනවා. මං අහන්න කැමති ඔබතුමාට මේකට ඍජු උත්තරයක් දෙන්න පුළුවන් නම් වඩා හොඳයි. මේ තත්ත්වයකට ඉදිරියට තව වැඩි වෙන්න ගියොත් ඔබතුමා අමාත්‍යවරයෙකු විදිහට මේ වෙනුවෙන් අපේ රටේ ජනතාවට දෙන සහතිකය මොකද්ද? මොකද නැත්තම් අපිට මෙච්චර කාලයක් ආරක්ෂා වෙච්ච පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ආයතන අර නුවරළියේ මොකද්ද තැපල් කන්තෝරුව මම උදාහරණයක් විදිහට අරන් ඔබතුමාට කියන්නේ ඒ වගේ ආයතන අපිට අහිමි වෙන්න ගියොත් අපිට මොකද අනාගතයේ අත්වන ඉරණම?
ගරු කතානායකතුමනි, එතුමාගේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස තමයි අධ්‍යක්ෂ ජනරාල්වරේ කිසිදු අවස්ථාවක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් නැතුව හිටියේ නැහැ. අඩු වශයෙන් වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්වත් පත්කිරීමක් කළා තියෙනවා. ඒ අනුව කටයුතු සිද්ධ වෙනවා. ගරු ජනාධිපතිතුමා ඒ ප්‍රකාශ කරලා මේ රටේ ආර්ථික සංවර්ධනයට පුරාවස්තු හා පුරාවිද්‍යාත්මක ස්ථාන යොදාගන්නේ කොහොමද කියන එක ගැන තමයි අපිත් බලන්නේ. මොකද මේවා නිකන් තිබුණයි කියලා තේරුමක් නැහැ. අපි ඒවා එකක් ප්‍රදර්ශනය කරන්න ඕනේ, ජනතාවට එන්න ඉඩ සලසන්න ඕනේ, පහසුකම් සලසන්න ඕනේ, ඒ වගේම අලුතෙන් ගවේෂණය කරන්නත් ඕනේ, සංරක්ෂණය කරන්නත් ඕනේ. ඒවා කවුරුත් එපයි කිව්වට, කවුරුත් කෑ ගැව්වට උද්ඝෝෂණ කරයි කියලා අපි නවත්තන්නේ නැහැ. අපි පිළිපදින්නේ, හිස නමන්නේ පුරාවස්තු ආඥා පනතට පමණයි. එත ඒ ආඥා පනතට අනුව තමයි කටයුතු කරන්නේ ගරු කතානායකතුමනි.
හරි, බොහොම ස්තුතියි. අශෝක අබේසිංහ මැතිතුමා ඇබ්සන්ට්. කවින්ද හේෂන් ජයවර්ධන මැතිතුමා
අහනවා ගරු කතානායක.
මහජන ආරක්ෂක මැතිතුමා
ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, මාස දෙකක් කල් ඉල්ලන.
2 months. පස්සන ප්‍රශ්නේ හෙක්ටප්පය මැතිතුමා.
රු කතානායකතුමනි, මම අහනවා, මම දන්නවා මේකත් අනිවාර්යෙන් කල් ගන්නවා කියලා, මොකද පාස්කු පහරේ නිසා. අපිලිතුරේ වල තියෙනවා
දෙන්න. අතිරේක ප්‍රශ්න තියෙනවා නම් අපි බලමු, පුළුවන් නම් දෙන්න, නැත්නම්.
එතකොට ඔබතුමා පිළිතුර දෙනවද?
ඔව්, මට වෙලා තියෙන පිළිතුර දෙන්න.
අතිරේක ප්‍රශ්න අහන්න පුළුවන් එතකොට නේද?
ඔව්. ගරු කතානායකතුමනි, ගරු හෙක්ට අප්පහාමි මැතිතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු අයන්න එක පිළිතුර 2019:44 දෙක පිළිතුර රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන විසින් පහත නිලධාරීන් වෙත අදාළ බුද්ධි තොරතුරු යොමු කර ඇත. 19:44 දින S16/12 ඇලිරක් 2019 දරන ලිපිය මගින් 19:44 දින විදේශ බුද්ධි ආයතනයක් වෙතින් ලබා දුන් බුද්ධි තොරතුරු දැන ගැනීම හා උපදේශපතා ජාතික බුද්ධි ප්‍රධානී සිසර මෙන්ඩිස් මහතා වෙත ලිඛිතව යොමු කර ඇත. 2019:44 දින විදේශ බුද්ධි ආයතන ලද තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් පසු ප්‍රහාරය පිළිබඳ තොරතුරු 19:49 දින අංක S16/12/2019 දරන ලිපිය මගින් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා වෙත ලිඛිතව දැනුවත් කර ඇත. 19:04/18 දින අංක S17/58 ඇලිරක් 2019 දරන ලිපිය මගින් 19:04/16 දින තාලංකොඩා ප්‍රදේශයේ යතුරුපැදියක් පුපුරා හැරීම සහරාන්ගේ ජාලයට සම්බන්ධිතයන් විසින් යම් පිපිරීමක් සිදු කිරීමට පෙර සිදු කරලද පුපුරන ද්‍රව්‍ය අත්දැක බැලීමක් බවට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා ලිඛිතව දැනුවත් කර ඇත. 19:04/19 දින S17/58 ඇලිරක් 2019 දරන ලිපිය මගින් කාලංකොඩා යතුරුපැදි පුපුරා හැරීම සම්බන්ධ වැඩිදුර වාර්තාව සහ සාරාන් ජාලය සමග සම්බන්ධතා පවත්වන විදේශීය දුරකථන අංක සහිතව වැඩිදුර වාර්තාවක් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා වෙත ලිඛිතව දැනුවත් කර ඇත. 19:04/20 දින අංක S17/54/19 දරන ලිපිය මගින් සහරාන් ගැවසෙන ප්‍රදේශ සහ ඔවුන්ගේ ජාලයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වැඩිදුර වාර්තාවක් මගින් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවිසරන්ද මහතා ලිඛිතව දැනුවත් කර ඇත. 20/19/420 දින WhatsApp text පණිවිඩ මගින් 19/421 දින හෝ එම දිනට පෙර ඕනෑම වේලාවකදී ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරී කරන සහරයන් ඇතුළු කණ්ඩායමක් කතෝලික පල්ලි සහ හෝටල් ඉලක්ක කරගෙනමින් ඉස්ලාමයේ වෙනුවෙන් ස්වර්ගයට යාම සඳහා කරන ප්‍රහාරයක් දියත් කිරීමේ සූදානමක් පවතින බවත් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා අත්තාදා බැලීමක් 19/4/16 දින තාලං කුඩාහිදී සිදු කළ බවටත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේම්සිරි ප්‍රනන්දු මහතා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවිසුනන්ද මහතා දැනුවත් කර ඇත. 19/4/21 දින WhatsApp පණිවිඩයක් මගින් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලේකම් හේම්සිරි ප්‍රනන්දු මහතා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවිසුනන්ද මහතා දැනුවත් කර ඇත. ප්‍රශ්නයේ 3 පිළිතුර ප්‍රහාරයක් සිදුවන බවට තොරතුරු ලබා දීමෙන් පසු එම තොරතුරු මත ක්‍රියා කිරීමට වගකීතු නිලධාරී නිසි අවධානය යොමු කළේද නැද්ද හා එයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැන තිබේද නැද්ද යන්න මෙතෙක් කරන ලද විමර්ශන හෝ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා මගින් පිළිබිඹු වේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ වෙළුම් 1/13 පරිච්ඡේදය. ප්‍රශ්නය 4. 2019 අප්‍රේල් 21 සිදු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂා කර විමර්ශනය කර වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පත්තල කොමිෂන් සභා අවසන් වාර්තාවේ සිංහල පරිවර්තනයේ වෙළුම් 1 පිටු අංක 315 සිට 360 දක්වා තොරතුරු අඩංගු වේ. ප්‍රශ්නය 5. මේ පිළිබඳ තොරතුරු මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නීතිපති දෙපාර්තමේන්තුවේ ආයතන මගින් ලබා ගැනීමට යෝජනා කර ඇත. අවසාන එක පැන නොනගි ලේකම් ආරක්ෂක අමාත්‍යාංශයෙන් පිළිතුරු ලැබලා තියෙනවා.
ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා දවසේදී මේකට පිළිතුරු ලබා දීම සම්බන්ධව. අනිත් එක විස්තරාත්මකවත් පිළිතුරු ලබා දුන්නා. මොකද අමාත්‍යතුමා මට ඊයේ කතා කරා, එතුමාට විශේෂ කාරණාවකට සහභාගී වෙන්න තියෙන නිසා අද සහභාගී වෙන්න බැහැ කියලා. ඒ එහෙම තියාගෙනත් පිළිතුරු එවලා තිබීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. මම මුලින් මම හිතුවා මොකද දිගට දිගට ගත්ත නිසා ඒ වැඩේ වෙයි කියලා. මම කතානායකතුමනි අමාත්‍යතුමා නැමැති වුණත් මම ප්‍රශ්න දෙක අහනවා, පළවෙනි එක සහ දෙවෙනි එක. ඒ නිසා පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි, දැන් ඇත්තටම මේ මේ රටේ හැම තැනම සාකච්ඡා කරපු කාරණාවක් තමයි සහරාන් ප්‍රමුඛ කණ්ඩායම අපේ බුද්ධිංශෙත් එක්ක ඊට පෙර කටයුතු කරා කියන එක. ඒතර රටේ ශ්‍රී ලංකාවේ බුද්ධිංශ කියන එක අපි දන්න විදිහට තමත ප්‍රබල බුද්ධිංශයක්. ඒකෙන් හොයාගන්න බොහෝ දේවල් තියෙනවා. මම හිතන්නේ මේ රටේ බොහෝ දේවල් හොයාගත්ත බුද්ධිංශයක්. එතකොට මේ මේ පාස්කු පහරේ සම්බන්ධව සහරන්ලා බුද්ධිංශෙත් එක්ක ඊට පෙර සම්බන්ධ වෙලා හිටියානම් මේ සම්බන්ධව තොරතුරු බුද්ධිංශෙ නිසියාකාරයෙන් ලබාගෙන ඒකට අවශ්‍ය ක්‍රමවේදය මේක බේරගන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරේ නැත්තේ කියන එක පළමුවෙන් මම ප්‍රශ්නයක් විදිහට අහනවා. මේකේ මම හිතන්නේ වග උත්තර කරුවන් විදිහට පොලිස්පතිවරයා ඇතුළු කණ්ඩායම එයාට දැනුවත් කරා කියන එක මට පිළිතුරෙන් ලැබුණාට මම ඒකෙන් සැහැමකටපත් වෙන්නේ නැහැ. මම අහනවා මොකද විනාශයක් වුණා මේ රටේ. ඒ නිසා මේ විනාශයක් වුණ නිසා විශේෂයෙන්ම මම අහන්නේ මේ පළවෙනි අතුරු ප්‍රශ්නේ, මේ මේ මගහැරපු දේවල් සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ග මොකද්ද? මොකද මේ බුද්ධිංශ කියන එක නිකන් එහාට මෙහාට යවන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. මොකද ඉතාමත්ම ශක්තිමත් බුද්ධිංශයක් තියෙන්නේ අපේ. ඒ නිසා මේකට පිළිතුරු අවශ්‍යම වෙනවා. දෙවෙනි අතුරු ප්‍රශ්නේ තමයි, මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට. මොකද සංස්කෘතික අරමුදලෙන් එදා ඔය ජූලි 21 ඔය විශේෂයෙන්ම ඔය පාස්කු පාරේ සිද්ධ වුණාට පස්සේ මාස දෙකක් යනකොට කොච්චිකඩේ දේවස්ථානේ මංගල්‍ය උත්සවය පැවැත්තුවා. හැබැයි මාස දෙකක් තුල ඒ සංස්කෘතික අරමුදලෙන් මුදල් ලබා දීලා විතරක් නෙමෙයි, විශේෂයෙන්ම අපේ ත්‍රිවිධ හමුදාව සම්බන්ධ වෙලා ඒ දේවස්ථානයේ සම්පූර්ණයෙන්ම පිළිසකර කරලා අවසාන කරා ඒ මංගල්‍ය පැවැත්වීම. සම විශේෂයෙන්ම එතුමාට ස්තුතිවන්ත වෙමින් මම අහනවා, ඊට පස්සේ අද වෙනකොට මේ පාස්කු පහරේ වින්දිත සියලු දෙනාම අමතක කරලා තියෙන මේ අය සම්බන්ධව සාකච්ඡා කරන මේ අයට සැහැමකට පත් වුණාද, මේ අය කොයි ආකාරයෙන් ජීවත් වෙනවද, ඊළඟට මේ අයගේ ජීවිතයේ කඩාවට්ටුපු ත්‍රස්තවාදී පහරය වළක්වාගත නොහැකි කණ්ඩායම සහ ඒ වළක්වා ගන්න විශේෂණ වගකීතු කණ්ඩායම මොනවාද ඒ අය වෙනුවෙන් ඉදිරි අනාගත කාලෙදී කරන්න, ඊළඟට විශේෂණ මේ සභාවට දැනුවත් කරන්න ඕන.
එවැනි ත්‍රස්තවාදී ප්‍රහාරයක් නැමත වතාවක් මේ රටේ කොයි මොහොතක හරි සිද්ධ වෙන්න යනවා නම් යම් කිසි වැඩපිළිවෙලක් තියෙනවද අභ්‍යන්තරේ? එහෙම නැත්නම් කතිකාවක් ජනතාවත් එක්ක තියෙනවද? ඉදිරි කාලය තුළ එවැනි ක්‍රියාවක් සිද්ධ නොවේ කියන මොකද අපිට අහන්න ලැබෙනවා. විශේෂයෙන්ම විදේශ රටවල එවැනි ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු වෙමින් පවතිනවා. ඒවට සම්බන්ධතාව තියෙන කවුද කියලා අපි දන්නේ නැහැ. සමහරලාට දේශපාලන සම්බන්ධ වෙන්න පුළුවන්, තව කවුරු සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි අපි පුණ පුණා මහමොළ කරුවෙක් ගැන කතා කරනවා. හැබැයි ඒ මහමොළ කරුව ගැන කිසිම සඳහනක් නැති නිසා අපිට අවශ්‍යයි ඉදිරි අනාගතයේ මෙවැනි ප්‍රහාරයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා සහතික කරලා ඒ වැඩපිළිවෙලක් හදන වැඩපිළිවෙල සම්බන්ධව මේ සභාව දැනුවත් කරන්න කියලා විශේෂයෙන් ඉල්ලීමක් කරනවා.
ඒ ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න දෙකම මම සටහන් කරගත්තා. මේක ආරක්ෂක මාත්‍යංශයට යවනවා. රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය මන්ත්‍රීතුමා මාර්ගෙන් ඉදිරි දිනකදී පිළිතුරු දෙන්න.
බොහොම ස්තුතියි. දෙවෙනි වටය. ඔව් පණ්ඩාරමැතිතුමා.
ගරු කතානායකතුමනි, ඉතාම මේ සංවේදී කාරණයක් නිසා මම මේක පාර්ලිමේන්තුවේදී කතා කරන්නේ. විශේෂයෙන්ම කුරුණෑගල මහරෝහලේ CT ස්කෑනරය අක්‍රිය වෙලා දැන් සෑහෙන කාලයක්. මම ඊට පස්සේ මැදිහත් වෙලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒක ඇනුම් කරලා ගෙනල්ලා තියෙනවා. දැන් සති දෙකකට වඩා වැඩි රේගු ඒක නිදහස් කරන්නේ. ඒ කුරුණෑගල රෝහලට ගරු කතානායකතුමනි එන අහිංසක ගොවි ජනතාව ඒ කට්ටිය යන්න ඕනේ යවනවා මහනුවරට, ඊළාට හලාවතට, කෑගල්ලට විශාල මුදලක් වියදම් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මම ඔබතුමාගේ අවධානය යොමු කරලා විශේෂයෙන් මුදල් අමාත්‍යාංශයේ මේ සම්බන්ධව මම ඉල්ලීමක් කරනවා. රාජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා, කරුණාකරලා රේගුවට කතා කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක මැදිහත් වෙලා ඒක නිදහස් කරන්න කියන්න. ඒක නිදහස් නොකිරීම නිසා විශාල වැයබරක් රජයට දරන්න සිද්ධ වෙලා තියෙනවා ඒ රෝගීන් ගෙනියන්න. එහෙම නැත්නම් පෞද්ගලිකංශයෙන් ඒ CT ස්කෑනර් මේ පරීක්ෂණ ටික කරගන්න රජයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් ප්‍රතිපූර්ණ කරන වැඩපිළිවෙලක් හෝ හදලා දෙන්න මැදිහත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා.
ඔව් ශ්‍රී දෙවෙනි මට්ටය පළවෙනි ප්‍රශ්නය. ඔව් මුදල් නමුතුමා.
ගරු කතානායකතුමනි, ශාන්ත බණ්ඩාර එමතුමා මතු කරපු කාරණේ ඒක මේ මම ඒ සම්බන්ධයෙන් රේගුවත් එක්ක දැන් චෙක් කරා. ගරු කතානායකතුමනි, NMR එකෙන් ලැබිය යුතු අවසරය සහ අනුමැතිය පිළිබඳව ප්‍රමාදයක් තිබිලා තියෙනවා. ඒක ඊයේ දිනේ තුලදී නිදහස් කළා තියෙනවා.
සෝමශෝති. පළවෙනි ප්‍රශ්නේ කවුරුරි අහන්න. සුමිතුඩු
සභාගත කරනවා කරු.
තුන්වෙනි ප්‍රශ්නය
සභාගත කරනවා.
ප්‍රධාන වැඩ කටයුතු. ඔව්
ඔබතුමනි, මට දැනගන්න ඕනි, මම මේ හැන්සාඩ්ඩය පරිශීලනය කරා. දැන් ඔබතුමා මට අවසරය දෙනවා, එතකොට මේ රතු ලයිට් එක පත් වෙනවා. එතකොට ගරු කතානායකතුමනි, මම මේ 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 කතා කරපු දේවල් ද හැන්සාඩ් ගත වෙන්නේ. මම මේ රතු බල්බ් එක පත් උනාට නැතුව දැන් මෙහෙ ගිහිල්ලා කතා කරනවා. ඒ කතා කරන එකක් සමහරට මේ මයික් එකට ඇහෙනවා. හැබැයි මම නෙමෙයි කතා කරන්නේ, වෙන පුද්ගලෙක්. ඒක හැන්සාඩ් ගත කරන්න පුළුවන්ද ගරු කතානායකතුමනි?
ඔබතුමා ආසනයේ නැතුව කතා කරන කිසි දෙයක් හැන්සාඩ් ගත වෙන්නේ නැහැ.
නෑ නේද කරුකට? එතකොට මේ රතු ලයිට් එක කර නොවේ කතා කරපු ඒවා දිය වෙනවද කරු කතානායකතුමනි? ඒ කියන්නේ දැන් එහා පැත්තෙන් කෑ ගහන එකක් ඒක එහෙම හැන්සාඩ් ගත වෙලා තියෙන එකයි මට මේ දැනගන්න ඕනි. අද යන්න තියෙනවා මම වරප්‍රසාද කමිටුවට. එතකොට කරු කතානායකතුමනි, වරප්‍රසාද කමිටුව තුළ ඊයේ කතා වෙලා තිබෙනවා බැනවැදීමක් හරි තර්ජනයක් හරි ඒක මේ මුලසුනේ අවසරයේ දීලවත් මේ මේ මයික් එකට කතා කරපු එකක් නෙවෙයි. එතකොට හැන්සාඩ් ගත වීම වැරදි. එතකොට ගයන්ත කරුණාවත් ඇමතිවරයාගේ කතාවකුත් මේ රතු ලයිට් එකටවත් නෙවෙයි, නිකන් කතාවක් තමයි ඇහෙන්නේ. මයිකෙන් ඇහෙන මේ කතා කරන ගෝසාව ඇහෙනවා. හැබැයි ගෝසාව සභාවේ හංසාත් ගත කරලා තියෙනවා. ඒක නීතියානුකූලද කරු කතානායකතුමනි?
එහෙම ආසනින් පිට මන්ත්‍රීවරේ
මම ඔබතුමාට පෙන්නන මේ 10 වෙනිදා මේ හංසාත් එකේ විශේෂයෙන්ම යම් ප්‍රකාශයක්. ඒ ප්‍රකාශයත් මම කරයි කියලා තියෙනවා. හැබැයි මම නෙවෙයි, මම කරා කියලා තමයි හංසාත් ගත වෙලා තියෙන්නේ. ඒක හරි අසාධාරණයක් කියලා කරු කතානායකතුමනි. මම නීති මාර්ගයට යන්න කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ශබතුමාගේ මේ 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 ප්‍රකාශය මට ඉතාමත් වැදගත් වෙනවා අනාගතය තුළ.
බොහොම ස්තුතියි. ඔව්
ගරු කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ හැමදාම උදේ 9:00 දකින අපි විපක්ෂ නායකතුමා පුටුවේ ඉඳන් ඉන්නවා. අද එතුමා නෑ, එතුමා ඊයේ කිව්වා ඉල්ලාස් වෙනවා එක, එතුමා ඉල්ලාස් වුණාද කියන එක විපක්ෂයේ සංවිධායකතුමාගෙන් අහන්න කැමතියි. එතුමා ඊයේ කිව්වා ඉල්ලාස් වෙනවයි කියලා. එතුමා මොකද අපි විගණන වාර්තාව සභාගත
ඔබතුමනි, රීති ප්‍රශ්නයක් නෙමෙයිනේ. කොහෙන්ද මේ? ඉතින් මේ මන්ත්‍රීවරයෙක් කෝ විපක්ෂ නායකතුමා ආවේ නැත්තේ මොකද කියලා අහන්න ඔබතුමාටවත් මටවත් අයිතියක් නැහැ.
එතුමාට ඔප්පු කරන්න දෙයක් නැහැ. මොකද ඊයේ
ගරු මහින්දානන්ද ඇමතුමා මිලියන 1000ක අවිභාවිතාවක් ගැන කතා කෙරුවා. එතකොට මම
එතනත් වීතිපස්සේ නෑ මේ
ඇමතුමා පොඩ්ඩක්. එතකොට මගේ එතකොට මම උත්තරයක් දුන්නා.
ඔබතුමා හදන්නේ මේ තව විවාදයකට යන්න.
මට විනාඩියක් දෙන්නකෝ. එතකොට මම නැගිටලා උත්තරයක් දුන්නා. සංස්කෘතික අමාත්‍යාංශය කරන වීදා සියල්ලම කැබිනට් අනුමැතිය ඇතිවත් ඒකට ආවරණ අනුමැතියක් ලැබිලා තියෙනවා
කියලා. ඔව්. අපේ දිනේට කටයුතු වලට යම්. ඔව්. ඔව් ඔබතුමාගේ නම කිව්වනම් නම සුද්ධ කරගන්න එක්මන්ට.
කරු කතා නැකතුමනි. ගරු විපක්ෂ නැ සභාවෙන්න මම මේක ඔබතුමාගේ නම සඳහන් කරපු නිසා සංස්කෘතික අරමුදලේ කාරණය පිළිබඳ සංස්කෘතික ඇමතුමා කිව්වා අනුමැතියක් නැහැ කියලා. එතකොට මේ මුදල් ලාභ භාවිතාව නීති විරෝධී දෙවැනි එක විගණන වාර්තාවෙන් අපි ඔප්පු කරා එතුමාගේ බිරිඳගේ සැලුන් එකේ කට්ටිය ගත්තයි කියලා. ඒ නිසා එතුමා අයියා ඉල්ලා අස් වෙනවා කිව්වා මේ පාර්ලිමේන්තුවට ගරු කරලා ඒ කියපු වචන ඉෂ්ට කරන්න එතුමාට ඉල්ලා අස් වෙන්න
කියලා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. පැනකෙටුම්පත් පිළිබඳ අධිකරණ හා බන්ධනාගාර කටයුතු ඇමතුමා.
ගරු කතානායකතුමනි ප්‍රධාන වැඩකෘතුව ආරම්භයේදී නොතාරි සංශෝධන 107 අධිකාරිය වූ නොතාරි සාඥාපන සංශෝධනයෙන් පිරිසු පනත් කෙටුම් පතක් ඉදිරිපත්
කළා. නොතාරි සංශෝධන 107 අධිකාරිය නොතාරි සාඥාපන සංශෝධනය කිරීම පිරිසු පනත් කෙටුම් පතකි.
දෙවන කියවීම බවද
දෙන්නේ.
බන්ධනාගාර කටයුතු ඇමතුමා අංක 2
ඉදිරිපත් කරනවා. අංක 2
වංචාව වැළැක්වීමේ සංශෝධන 70 අධිකාරිය වූ වංචා වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය කිරීම පිණිස වූ 50 කැටුම් පතකි.
දෙවන වර කියෙම කවදාද?
එක දින.
විසර්ජන. එන නිමිත කටයුතු විසර්ජන පඩක් කැටුම් පත 21 වෙනි දිනේ. පළමුවන උපලේඛනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ශීර්ෂංක 112 කම්කරුවා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ශීර්ෂංක 193 221 සහ 328
නිරෝෂන්
පෙරේරා මාතිතුමා.
ගරු කතානායකතුමනි 2024 විසර්ජන 50 කෙටුම්පතේ කාර්ක සභා අවස්ථාවේදී අද දින විවාදයට ගැනෙන අමාත්‍යාංශ සහ ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතනවලින් අදාළ අංක 112, 193, 221 සහ 328 ධර්ණ වැයශීෂයන්හි සම්ප්‍රදානුකූලව එක් එක් වැඩසටහන්හි සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයයි මම යෝජනා කරමි. ගරු කතානායකතුමනි, අද දින ඉතාම වැදගත් අමාත්‍යාංශයක් වන ඒවගේම මෙම අයවැයෙන් රුපියල් බිලියන 19.6ක් වෙන් කරලා තියෙන විදේශ කටයුතු අමාත්‍යාංශය ගැන අදහස් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. රට මුහුණ දීලා තියෙන ආර්ථික බංකොලොත්භාවයෙන් මුදා ගැනීම, ඒ වගේම ජිනීවා මානව හිමිකම් වලට මුහුණ දීම, ඒ වගේම ඉන්දියන් සාගරයේ නැව් ගමනාගමනය සහ ආරක්ෂාව තහවුරු කිරීම, විදේශගත ශ්‍රී ලාංකිකයන් අපේ රටත් එක්ක ඒකාබද්ධ කරලා, ඒ වගේම ඒ ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම, ජාත්‍යන්තර වෙළඳා මහා ආයෝජන අපේ රටේ ප්‍රවර්ධනය කරලා ලබා ගැනීම සහ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වැනි ඉතාම වැදගත් කටයුතු මේ විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ මේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ 2022 විගණන වාර්තාව අනුව රුපියල් බිලියන 12ක වැඩි මුදලක් විගණනයට භාජනය කරලා නැහැ. විශේෂයෙන්ම විදේශ දූත මණ්ඩල 66ක ඒ රුපියල් බිලියන 12 මුදල් වවුචර් දිගින් දිගටම අවුරුදු ගණනාවක් විගණනයට භාජනය කරන්නේ නැතුව ඒගොල්ලන් කොවිඩ් ප්‍රශ්නේ හින්දා ඒවා ලබා දීලා නැහැ කිව්වා. නමුත් මේක දිගින් දිගටම සිදු වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි කියනවා මේ රුපියල් බිලියන 19.6 හරියට මේ අමාත්‍යාංශය තුල මේ භාවිතාව වෙනවද කියලා මේ රටේ ජනතාව බලන් ඉන්නවා. විශේෂ අපි දන්නවා විදේශ කටයුතු අමාත්‍යාංශය තුල විවිධ තානාපතිවරු පත් කිරීමේදී ඉතාම දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. සමහර වෙලාවට හොරු පත් කිරීම අපි දැක්කා. ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය මැතිතුමා, එතුමා ඇමරිකන් ඩොලර් 3,32,27,735ක් හොරගම් කරලා එතුමා ඒ ඇමරිකන් අධිකරණය මගින් එතුමාට දඬුවම් පැමිණෙව්වා. ශ්‍රී ලංකා රජයේ වොෂින්ටන් DC වල බිල්ඩිමක් ඇමරිකන් ඩොලර් බිලියන 6.6ක් ගෙවා මිලදී ගැනීමේදී එතුමාගේ වෙනම ඒ ගිණුමකට මේ 3,32,027 එතුමා බැර කරගෙන ඒ වෙලාවේ මේ ලංකාවේ FCID එක ඒ පිළිබඳව පරීක්ෂණ පටන් අරගෙන ඒක ඊට පස්සේ ඇමරිකාවේ අධිකරණයේ දක්වා ගිහිල්ලා එතුමාට දඬුවම් විඳින්න සිද්ධ වුණා. මේකට වඩා බරපතල කාරණය ගරු කථානායකතුමනි, මේ වගේ ශ්‍රී ලංකාවේ හිටපු තානාපතිතුමා මෙහෙම අහුවෙද්දි හොරගම් කරලා අපගේ විදේශ කටයුතු අමාත්‍යංශය මේ තානාපතිතුමාව බේරගන්න දිගින් දිගටම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යටතේ කටයුතු කිරීම. මොකද විටින් විට විදේශ කටයුතු අමාත්‍යංශයත් ඒ වගේම වොෂින්ටන් DC වල තියෙන ශ්‍රී ලංකන් එම්බසියත් ඩිප්ලොමැටික් නෝට්ස් කීපයක්ම ස්ටේට් ඩිපාර්ට්මන්ට් එකට, ඇමරිකන් ස්ටේට් ඩිපාර්ට්මන්ට් එකට ඇරියා මෙතුමාට රාජ්‍ය තාන්ත්‍රික රැකවරණය දෙන්න කියලා. නමුත් ඒක ප්‍රතික්ෂේප වුණ හින්දා තමයි මේ අධිකරණ කටයුත්ත ඉස්සරහට ගිහිල්ලා එතුමාට මේ පිළිබඳව චෝදනාවලට පිළිතුරු දීලා එතුමා වැරදිකාරයෙක් වුණේ. නමුත් අද වෙනකන් ඒ ඇමරිකාවේ දඬුවම් දුන්නට එතුමාට මේ ශ්‍රී ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙලා තියෙනවද කියලා අපිට විශේෂයෙන්ම අහන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි, FBI ආයතනය ඇමරිකාවේ බලාපොරොත්තු වුණා මේ ජාලිය වික්‍රමසිංහ හිටපු තානාපතිතුමාගේ මාර්ගෙන් මේ රටේ විවිධ දේශපාලන නායකයෝ මේ රටෙන් හොරගම් කරපු සල්ලි විවිධ ලෝකයේ විවිධ තැන්වල ඒගොල්ලන් ඒ ගිණුම්වල තියෙනවයි කියලා ඒවා හොයා ගැනීමත් ඇමරිකාවේ ඒ විමර්ශන කටයුතු කරන්නට ඒ පටන් ගත්තා. නමුත් අද වෙනකන් මේ රටේ සහයෝගයක් නැති හින්දා ඒ විමර්ශන කටයුතු අඩාල වෙලා තියෙනවා. අපි මතක් කරනවා මේ අවස්ථාවේදී පැන්ඩෝරා පේපර්ස් වලින් මේ රටේ රාජපක්ෂ වරුන්ට සම්බන්ධ ඥාතිකමක් තියෙන ඒ අනාවරණය වුණු ඒ කටයුතු එදා විමර්ශනය කරලා කියලා පොරොන්දු වෙලා මාසෙකින් වාර්තාවක් ලබා ගන්නවයි කියලා පොරොන්දු වෙලා අද වෙනකන් ඒ පිළිබඳව කිසිම විමර්ශනයක් නැහැ. ලන්ඩන් සහ සිඩ්නි, ඕස්ට්‍රේලියාව සියන සිඩ්නි නුවර ඒ තියෙන දේපල, ඒ වගේම ඩුබායි, සීෂෙල්ස්, සෙන්ට් මාටින්, අබුඩාබි, ඒ වගේම චැනල් ඓලන්ඩ් ඔෆ් ජර්සි තියෙන ඒ පැන්ඩෝරා පේපර්ස් වලින් ඒ අනාවරණය වුණු ඒ ගිණුම් කටයුතු වලට මොනවද වුනේ කියලා අපිට මේ අවස්ථාවේදී අහන්න සිද්ධ වෙනවා. මොසෙක් ෆොන්සේකා කියන ඒ නීතිඥ සමාගමෙන් ඒ එළියට ආපු තොරතුරු අනුව තමයි මේ ලෝකේ ඉන්න ප්‍රබල නායකයෝ ඒ වගේම රජවරු ඇතුළු දේශපාලනයට සම්බන්ධ විවිධ රටවලින් හොරා කාපු සල්ලි විවිධ මේ අනාවරණය කරේ. ඉතින් අපි විදේශ ඇමැතිතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ පිළිබඳව ලොකු කර්තව්‍යයක්. මොකද එතුමාම තමයි රාජපක්ෂ වෙනුවෙන් නීතිඥ මහත්තයෙක් හැටියට එතුමා පෙනී හිටියේ. ඉතින් මං හිතන්නේ එතුමාගේ ඒ නීතිඥ කාර්යාලයෙන් තොරතුරු එළියට ආපු දවසක මං හිතන්නේ තවත් මොන හරි අපිට හොයාගන්න පුළුවන් වෙයි. ඒ වගේම දෙවනි අපගේ අපිට කියන්න සිද්ධ වෙනවා ශ්‍රී ලංකාවේ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුන්. එතුමා තමයි මිග් අනුදෙනුව පිළිබඳව චෝදනා ලැබූ පුද්ගලයෙක්. ඇමරිකන් ඩොලර් මිලියන 6.8ක හොරකම පිළිබඳව ඒ යුක්‍රේනයෙන් ගත්ත ඒ මිග් යාන වෙනුවට ඒ ගෙවපු සල්ලි ටික ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ලන්ඩන් වල තියෙන ගිණුමකට බැර කරගෙන ඒකෙන් ඩොලර් මිලියන 6.8ක් බැර කරගත්තයි කියන චෝදනාව තමයි තියෙන්නේ. ඒ හින්දා තමයි ලසන්ත වික්‍රමතුංග මැතිතුමා ඒක ලියන්න ගිහිල්ලා ඝාතනය වුණේ. එයින්දා අපි මේ අවස්ථාවේදී කියනවා ඒ වගේ අපකීර්තියක් අපේ රටට අපකීර්තියක් පත් කර දුන්නු මේ ලෝකේ ප්‍රධාන රටවල් දෙකේ පත් කරපු තානාපතිවරු හින්දා තමයි අපිට මේ විදේශ කටයුතු අමාත්‍යංශය පිළිබඳවත් ඒ පිළිබඳව විගණනය පිළිබඳවත් අපිට මේ අවස්ථාවේදී ප්‍රශ්න ගන්න සිද්ධ වෙන්නේ. අපි දන්නවා උදයංග වීරතුංග ඩුබායි වල අපාර්ට්මන්ට් නම්බර් 3403 3403 Gold Crest Views 2 ඒ මිග්ගනු දෙනුවෙන් ආපු සල්ලි වලින් තමයි එතුමා ඒ අපාර්ට්මන්ට් එක අරන් තියන්නේ. එතුමාව අත්අඩංගුවට ගත්තේ ඩුබායි වල. මේක භයානක කාර්යය තමයි. ලංකාවට විරුද්ධව මෙතුමා කරලා තියෙන හොරකමට එහා ගිහිල්ලා යුක්රේනයේ ඉන්න ඒ කැරලිකරුවන්ටත් ගරු කතානායකතුමනි මෙතුමා අවිසපේලා තියෙනවායි කියලා යුක්රේන රජයෙනුත් මෙතුමාව හොයාගෙන ආවා ඩුබායි වලට. ඉතින් ඒ හින්දා ඒ හොරෙක් විතරක් නෙමෙයි ජාත්‍යන්තර අවිජාවාරම්කාරයෙකුත් මේ තානාධිපති කෙනෙක් හැටියට පත් කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි මේ අවස්ථාවේදී අහනවා විදේශ කටයුතු අමාත්‍යංශයෙන් මේ හොරගම් වලට අමතරව 2011 ලොස් ඇන්ජලස් දූත මණ්ඩලයේ මුදල් හොරකම, ඒ වගේම ලන්ඩන් දූත මණ්ඩලයේ මුදල් හොරකම, ඒ වගේම දකුණු අප්‍රිකාවේ මුදල් අස්ථානගත වීම පිළිබඳව ඔබතුමාලා හරි පරීක්ෂණ කරලා හොරු අල්ලා ගැනීමට කටයුතු කරලා තියෙනවාද කියලා. ඒ වගේම අපගේ විවිධ රටවල් වල තියෙනවා මේ ශ්‍රී ලංකා රජයට අයත් දේපළ. ඒ දේපළ වලින් ස්වීඩනයේ හා කෙන්‍යාවල තියෙන රජයේ තියෙන ගොඩනැගිලි භාවිතා නොකර රුපියල් මිලියන 55ක කුලියක් ගෙවලා 2022 වර්ෂයේදී ඒ නිවාස භාවිතා කරලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි අපේගේ ඒ රජයට අයත් ඒ රටවල තියෙන නිවාස භාවිතා නොකර ඒවා නඩත්තු නොකර ඇයි මේ කුලියට අරගෙන රුපියල් මිලියන 55ක් ගෙව්වේ කියලා අපිට මේ අවස්ථාවේදී ප්‍රශ්න ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම විදේශ දූත මණ්ඩල භාවිතා නොකරන ගෙවල් සඳහා ආරක්ෂක තැන්පතු security deposit මිලියන 55ක් නැවත ලබා නොගැනීම මම හිතන්නේ පංගුවක් මේ ආරක්ෂක තැන්පතු අවුරුදු 20කට වඩා වැඩි ඒක මිලියන 12ක් තියෙනවා. ඒ වගේම තවත් ආරක්ෂක තැන්පතු තියෙනවා අවුරුදු 10කට වඩා වැඩි මිලියන 39ක් තියෙනවා. ඒ ආරක්ෂක තැන්පතු ලබාගෙන අපේ රටේ ඒ ජනතාවගේ මුදල් නැවත ලබා ගැනීමට කටයුතු කරන්න කියලා මේ අවස්ථාවේදී මතක් කරලා දෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි අපේ රටේ විශේෂයෙන්ම මූදු තීරය ආරක්ෂා කරගැනීමේ වගකීමක් විදේශ අමාත්‍යංශයට තියෙනවා. අපි දැක්කා පහුගියදා ඉන්දියානු ටීවී චැනල්යක් වන තාන්ති ටීවී වලට අපේ රටේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එතුමා සාකච්ඡාවක් දීලා තියෙනවා. එතුමා ඒ සාකච්ඡාවේදී කියනවා ඉන්දියන් ධීවරයන්ට පර්මිට් සිස්ටම් එකක් හදලා මේ ලංකාවේ මුහුදු තීරයට එන්නට එතුමා දැන් අවසර දීම සඳහා සාකච්ඡා කරගෙන යනවායි කියලා. අපි මේක ප්‍රතික්ෂේප කරනවා. මේක මුළුමනින්ම අපේ රටේ ධීවර කර්මාන්තය විනාශ කිරීම සඳහා මේ වගේ ඉන්දියන් ධීවරයන්ට පර්මිට් සිස්ටම් එකක් දීලා මෙහාට එන්න දුන්නොත් මොකද ඉන්දියන් ධීවරයෝ බොටම් ට්‍රෝලින් කියන නීති විරෝධී අන්දමින් තමයි මත්ස්‍ය අල්ලන්නේ. ඒ තුලින් අපිට විශාල හානියක් වෙනවයි කියලා මේ අවස්ථාවේදී අපි මතක් කරලා දෙනවා. ඒ වගේම උතුරේ ධීවරයන් ඒ වගේම අනිකුත් දේශපාලන පක්ෂ ඒ වගේම ධීවර ඇමතිතුමා පවා මේකට දැඩි විරෝධය පාද්දි ඇයි අග්‍රාමාත්‍යතුමා ඇතුළු මේ රජයේ සමහර මැති ඇමතිවරු මේ ඉන්දියන් ධීවරයන්ට අපේ උතුරු මූදු සීමාවට එන්නට පර්මිට් සිස්ටම් එකක් පුන පුනා කියන්නේ මොකක් හරි ඉන්දියාව සමග මොකක් හරි එකගතාවයක් තියෙනවද? ඒ වගේම කච්චදීව දූපත පිළිබඳව පහුගියදා අග්‍රාමාත්‍ය මෝඩි මැතිතුමා එතුමා කිව්ව එක වැරද්දක් කියලා ඒක එදා ලංකාවට දුන්න එක. ඒ පිළිබඳව යම්කිසි සාකච්ඡාවක් ගිහිල්ලා තියෙනවද? මේ පිළිබඳව අපගේ ඉන්දියාවට ගෙවන්න තියෙන ණය පිළිබඳව මේ පිළිබඳව සම්බන්ධයක් තියෙනවද කියලා අපිට මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපගේ මේ ඉන්දියානු සාගරය සහ අපගේ විශේෂයෙන්ම කොළඹ සහ හම්බන්තොට හාබර්ස් වලට එන චීන නැව් පිළිබඳව විශාල මතභේදයක් දැන් වෙනකොට හටගෙන තියෙනවා. යුවාන් වෑන් පහ ඒ වගේම ෂීයන් හය වැනි නැව් එන වෙලාවේදී ශ්‍රී ලංකාවේ නාවික හමුදාව ඒ වගේම විදේශ කටයුතු අමාත්‍යංශය ආරක්ෂක අමාත්‍යංශය ඒ වගේම නාරා වැනි ආයතන එක මතයක හිටියේ නැහැ ගරු කතානායකතුමනි. එතුමන්ලා විවිධ දේවල් ප්‍රකාශ කිරීම තුලින් ඉන්දියාවේ මාධ්‍ය මේක උවා දක්වලා විශාල අපකීර්තියක් අපේ රටට ඒගොල්ලන්ගේ ඒ විවිධ ආරක්ෂක ස්ථානවලට මේ තුලින් ඔත්තු බලන්ඩ මේ චීන නැව් අපි එවනවයි කියලා අපිට අවසර දෙනවයි කියලා විශාල ප්‍රචාරයක් ගෙන ගියා. ඉතින් අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ සියලුම අමාත්‍යංශ සහ ආයතන ඒකාබද්ධව මේක ප්‍රායෝගික වැඩපිළිලක් මේක සකස් කරන්න ඕනේ මේ අනුමැතිය දීම සඳහා. මොකද මේ චීන නැව් තනිකර යුද නැව් නෙමේ, ඒවා පරේක්ෂණ නැව් කියනවා. නමුත් ඒවා ද්විත්වකාරී ඩුවල් පර්පස් නැව්. එතකොට ඒ තුලින් වෙනත් රටක් ඒ පිළිබඳව විරෝධය පානකොට අපි රටක් හැටියට අපි කොහොමද කටයුතු කරන්නේ කියලා ඉතාම වැදගත් වෙනවා. මොකද අපේ ස්වෛරීභාවය අපි රැකගන්න ගමන්ම අපි රාජ්‍යතාන්ත්‍රිකව මෙතන බල අරගලයක් යනවා චීනය සහ ඉන්දියාව මුල් කරගෙන මේ ඉන්දියානු සාගරේ. එතකොට අපි ඒවලට මැදිහත් වෙන්නේ නැතුව අපි මේකට කටයුතු කරන්න ඕනේ කියලා අපි මේ අවස්ථාවේදී පෙන්වා දෙනවා. ඒ වගේම අපි ඉතාම ඈත අතීතයේ සිටම අපිට ආධාර කරපු අපගේ මිතුරෙක් වුණු ජපානය ඒ හිත පළුදු වෙන ආකාරයේදී ගෝඨාභය රාජපක්ෂ සැහැල්ලු දුම්රිය ඒ ව්‍යාපෘතිය ඒක නතර කිරීම තුලින් මං හිතන්නේ දැන් වෙනකොටත් ඒ යම් යම් ජෛක ආයතනය දුන්නු ඒ ව්‍යාපෘති තාම පටන් අරගෙන නැහැ. එතකොට අපිට ජපානය මේ අවස්ථාවේදී IMF වැඩසටහන කිරීම සඳහා උදව් කරනවා එක ඇත්ත. නමුත් එදා අපිට ඓතිහාසිකව දුන්න සහයෝගය නැවත ලබා ගැනීම සහ ඒ ගෝඨාභය රාජපක්ෂ රජය විසින් විනාශ කරපු ඒ සම්බන්ධතාවය අපි නැවත ඇති කරගන්න ඕනේ කියලා මේ අවස්ථාවේදී අපි මතක් කරලා දෙනවා. ඒ වගේම රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් යානය මේ රටේ කටුනායක ගුවන් තොටුපළේ රඳවා ගැනීම තුලින් ඒ රුසියාවත් එක්ක තිබුණු ඒ ඓතිහාසික මිතුරුකම පළුදු කිරීම සඳහා මේ ගිය රජයේ ගෝඨාභය රජයේ කටයුතු කරා. ඒ තුලින් අපේ රටට එන රුසියානු සංචාරකයන් ප්‍රමාණය අඩු වුණා. ඒ වගේම අපගේ රුසියාවට යවන තේ සහ අනිකුත් අපනයන පිළිබඳව යම් ප්‍රශ්නයක් ඇතිවෙන්න ඉඩ තිබුණා. ඉතින් ඒ වගේ ආයමත් ඇති නොවෙන්නට කටයුතු නොවෙන්නට වග බලා ගැනීම ඉතාම වැදගත් බව මම මේ අවස්ථාවේදී මතක් කරලා දෙනවා. ඒ වගේම අපි දන්නවා අපි දැන් යුද්ධය ඉවර කරලා දිගින් දිගටම ජිනීවා මානව හිමිකම් ඒ කවුන්සලයේ මූණ දීමට විදේශ අමාත්‍යංශය කටයුතු කරනවා. නමුත් අපි දකිනවා ඒ 2009 ඉඳලා දිගින් දිගටම අපිට ජිනීවා මානව හිමිකම් සහ එක්සත් ජාතීන්ගේ ඇතුළේ තියෙන සහයෝගය දිගින් දිගටම අපිට නැති වෙලා තියෙනවා. අපිට හිතාගන්න පුළුවන් බටහිර රටවල් යම්කිසි ආකාරයකින් ඒගොල්ලන්ගේ දේශපාලන ඌමනාකම් වලට කටයුතු කරනවා. නමුත් මේ ආසියානු රටවල් එදා අපිට ඔය කවුන්සල් වල ආසියානු රටවල් අපිට විශාල සහයෝගයක් දීලා අපිට යම් යම් චෝදනා වලින් අපිව බේරගන්න කටයුතු කරා. නමුත් මේ රටේ ජාතිවාදය ආගම්වාදය වපුරලා මේ රටේ ඡන්ද පදනම් ගැන විතරක් හිතලා මේ රටේ ඒ කීර්තිනාමය විනාශ කරලා ඒ ඉස්ලාමීය රටවල් ඒ වගේම අඩුතරමේ ඉන්දියාව සහ ජපානයවත් අපිට ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ සහයෝගය දෙන්න ඇති ගානට ඒ පත් කරගත්තේ ඔබතුමාලාගේම රජය. ඒ වගේම ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ගිහිල්ලා ලොකු කතාවක් විතරක් කියලා මදි. ඒක ප්‍රායෝගිකව මානව හිමිකම් මේ රටේ ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන්න ඕනේ. නැත්තම් මේ රටේ එක දෙයක් කරලා ජිනීවා ගිහිල්ලා වෙන දෙයක් කිව්වට ඒ මිනිස්සු මෝඩියෝ නෙමෙයි ඒවා අහගෙන ඉන්න. ඒ මිනිස්සුත් මේ ලංකාව ගැන දන්නවා. මේවා ගවිලා හොයනවා මේවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා ඒකවත් දන්නවා. ඉතින් ඒ හින්දා ගොම් බූරුව කියලා හිතාගෙන
මේ ජිනීවා වල ඉන්නේ ඕගලන් වැඩ කරන්න ගිහිල්ලා අපිට දිගින් දිගටම ඒ ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ අපිට ඡන්දය පරාජය වෙලා අපිට තිබුණු කීර්ති නාමය ලෝකයේ තිබුණු කීර්ති නාමය නැත්තරම නැති කරන්නට කටයුතු කරලා තිබුණා ඒ ඔක්කම ඡන්ද පදනම් කරගෙන කරපු දේවල් ඡන්ද පදනම් කරගෙන මේ රටේ ජනතාව තලලා පෙලලා පොඩි කරලා තමන්ගේ බලය රැකගන්න ගිහිල්ලා අපිට ලෝකයේ ඉස්සරහා අපිට ලැජ්ජාවට පත් වෙන්න සිද්ධ වුණා. දැනුත් ඒක නවත්තලා නැහැ මේ වර්තමාන ජනාධිපතිතුමා ඒක දිගින් දිගටම කරගෙන යනවා. විශේෂයෙන්ම එතුමා මේ විපක්ෂයේ ඉන්නකොට කියපු දේවල් නෙමෙයි දැන් ජනාධිපති ධූරයට ගිහිල්ලා කරන්නේ. අපි දකිනවා ත්‍රස්ත විරෝධී පනත, ඒ වගේම ඔන්ලයින් සේෆ්ටි බිල් එක, ඒ වගේම අඩුතරමේ පාස්කු ප්‍රහාරය පිළිබඳව එතුමා පොරොන්දු වුණු ඒ විමර්ශන ස්කොට්ලන්ඩ් යාඩ් එක ගේනවායි කියලා ඒ පොරොන්දු වුණු විමර්ශන පවා එතුමාට අද වෙනකොට අමතක වෙලා තියෙනවා. ඒ වගේම එතුමා ලොකුම හානිය කරේ මේ රටේ මැතිවරණ පවත්වන්න නැතුව සල්ලි නැහැයි කියලා මැතිවරණ කල් දැම්ම එක. ඒ වගේ විතරක් නෙමෙයි මේ රටට විශාල ආර්ථික හානියක් කරපු මේ රටට බංකොලොත්භාවය ගෙනාපු ඒ වගේම මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දීලා ඒ වැරදිකරුවන් උණු ඒ දේශපාලන නායකයෝ ඒ වගේම නිලධාරීන්ට විරුද්ධව මොනවද ඉස්සරහට පියවර ගන්නේ ඒ තුලින් අපේ රටේ ජනතාව දැන් මේ ගෙවන වන්දිය වැට් එක 18%කට ගහලා ඒ වගේම බදු අහස උසට ගිහිල්ලා අපේ වෘත්තිකයන් මේ අවස්ථාවේදී අපි රට ඇරලා යනවා. නැවතත් අපි කොච්චර ණය පොලි ගෙව්වත් ණය ගෙව්වත් අපිට නැවතත් බංකොලොත්භාවයකට අපිට තව ටික කාලෙකින් යන්න වෙයිද කියලා විශේෂඥෝ අනතුරු අඟවනවා. ඉතින් ඒ වගේ අපේ රටේ විශාල හානියක් කරපු ඒ නායකයන්ට මොනවද කරන්න කියලා අපිට අහන්න සිද්ධ වෙනවා. මොකද ඕගොල්ලන් ඇවිල්ලා කතා කරන්නේ දැන් මේ විනාශ වුණු රට කවුරු හරි විනාශ කරපු රට කවුරු හරි විනාශ කරපු ආර්ථිකය ඕගොල්ලෝ ගොඩ ගන්නවයි කියලා තමයි මෙතනට ඇවිල්ලා කතා කරන්නේ. ඒක නෙමෙයි උනේ. ඒ ගොඩ මේක විනාශ කරෙත් ඕගොල්ලෝ දැන් ගොඩ ගන්න යනවයි කියන්නේත් ඕගොල්ලෝ. ඉතින් එහෙනම් ඒ පිළිබඳවත් අපි විශේෂයෙන්ම ලංකාවේ විතරක් නෙමෙයි ජිනීවා ගිහිල්ලා මේ පිළිබඳව අපේ ආර්ථික විනාශය පිළිබඳවත් අපිට විශේෂයෙන්ම කතා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපගේ ශ්‍රී ලාංකික ප්‍රජාව විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව විශාල වශයෙන් මේ වෙනකොට රටවල් ගණනාවක ඉන්නවා. ඒ විදේශගත ඒ ශ්‍රී ලාංකිකයන්ට ඒ සේවා සැපීම විදේශ කටයුතු අමාත්‍යාංශය තුලින් සිදු කරන්න ඕනේ. අපි පාර්ලිමේන්තු ආංශික කාරක සභාවට අපිට විශාල පැමිණිලි තොගයක් ආවා. අපි විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට දැන්නුවා මේ තානාධිපති කාර්යාලවල ෆෝන් ඊමේල් ආන්සර් නොකිරීම. ඒ ෆෝන් ඊමේල් ආන්සර් නොකිරීම, ඒ වගේම වෙබ්සයිට් අප්ඩේට් නොකිරීම, ඒ වගේම මේ රටේ ප්‍රවර්ධන වැඩ කටයුතු මන්දගාමීව කිරීම පිළිබඳවත්, ඒ වගේම මැද පෙරදිග අපේ ශ්‍රී ලාංකිකයෝ මිය ගිහිල්ලා ඒගොල්ලන්ගේ අවයව පංගුවක් වෙලාවට ඉවත් කළා තමයි ඒ දේහය ලංකාවට එවලා තියෙන්නේ. ඒ පිළිබඳව වෛද්‍ය වාර්තා ගැනීම ප්‍රමාද වෙලා තියෙනවා. ඒ පිළිබඳවත් සලකලා බලලා අපිට මේ රටේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සාධාරණයක් කරන්න කියලා ඉල්ලමින් මම කතාව අවසන් කරනවා.